කවුරු සාධුනාදයක් පවත්වන්න විශේෂයෙන් මගෙන් ඉල්ලීමක් කළා සිල් සමාදන් වෙන්න පිරිසක් ඉන්නවා කියලා. ඒ උපෝසත සිල් සමාදන් වෙන්න ඉන්න පින්වතුන් කවුරුත් සද්ද නගලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අග්‍රක්‍මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ උපෝසත අෂ්ඨාංග සීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදු කියන්න පන්සිල් සමාදන් වෙන ඉඳ පන්සිල් සමාදන් වෙන පින්වතුන් නමස්කාරය කියන්න ඔක්කොම අටසිල් සමාදන් වෙලා ඉන්නේ නේද හා හොඳයි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවායිතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා සම්මා සම්බුද්ධං තං සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි විශේෂයෙන්ම අද විසක් පුර පසළොස්වක් පොහොය සමස්තයක් වශයෙන් අපිට විතරක් නෙමෙයි බෞද්ධ මුළු ලෝකයටම වටිනා දිනයක් අද දවස. විශේෂයෙන් ඒ අපේ ලෞතර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සම්මා සම්බුද්ධත්වයට පත්වීම අනුපදිසේස නිර්වාණ ධාතුවෙන් පිරුණම් පාවත් පිරුණම් පෑම කියන මේ මංගල කාරණා තුන සමරන මේ මොහොත විශේෂයෙන්ම අපිට වටිනවා බුදුරජාණන් වහන්සේ නමකගේ වටිනාකම ලෝකයට වටින්නේ මොකක්ද කියන එක. ඒ ටික විස්තර කරන්න කලින් බොහොම දෙනෙක් අහන බොහොම දෙනෙකුට පැටලලා තියෙන පොඩි කරුණකුත් මතක් කරන්න හිතුණා මට. මගෙන් බොහොම දෙනෙක් අහනවා ස්වාමීනි මේ තෙමගුල කියලා කියන්නේ ඉපදීම බුදු වීම පිරුණම් පෑම කියන අවස්ථා තුන මංගල කරුණ තුන ස්වාමීනි අපිට බුදුරජාණන් වහන්සේගේ 15වීමත් මංගල කාරණාවක් තමයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයත් මංගල කාරණාවක් තමයි. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑම මංගල කාරණාවක් වෙන්නේ කොහොමද? ඒකටත් අපිට යහපතක්ද කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න අහනවා. ඒකට හොඳ කාටත් අවබෝධය පිණිස උත්තරයක් දුනොත් හොඳයි කියන අදහසක් ආව මට. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම ලෝකෙට මංගල කාරණාවක්. ඒ වගේම බුද්ධත්වයට පත්වීමත් මංගල කාරණාවක්. මෙතෙන්දී අපිට වැරදුණු එක තැනක් තියෙනවා. කාරණාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල. හොඳට ඒක මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වීම අපිට මංගල කාරණාවක් වෙන්න පුළුවන්. අපි ඒක නෙමෙයි අද සමරන්නේ. පිරිනම් පෑම අපිට මංගල කාරණාවක් වෙන්න පුළුවන්. මේ බුද්ධත්වයට පත්වීම පිරිනම් පෑම අපිට මංගල කාරණාවක් නෙමෙයි. නමුත් අපි අද සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල. බුදුරජාණන් වහන්සේට ඉපදීමත් මංගල කාරණාවක්. බුදුරජාණන් වහන්සේට සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් මංගල කාරණාවක්. කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති වේදනාවක් විඳින්මින් මේ ස්කන්ධ මාත්‍රයක් හෝ පරිහරණය කළා නම් ඒකෙන්ද මිදීම තථාගතයන් වහන්සේට මංගල කාරණාවක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට උදා වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙච්ච මංගල කාරණා තුනකුයි අපි සමරන්නේ මිසක අපේ මංගල කාරණා නෙමෙයි. ඒ නිසා ඒකද කිසිම ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිද්ධ වෙච්ච දවසාද මේකෙදි අපි පටලවා ගන්න හොඳ නැහැ. අපිට මංගල කාරණාව හෝ අවමංගල කාරණාව නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ තෙමගුලයි අපි අද සමරන්නේ කියනකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සිද්ධ වෙච්ච යහපත් සිදුවීම් අවස්ථා තුනක් තමයි තථාගතයන් වහන්සේට. ඒ බවත් හොඳට මතක තියෙන්න ඕනේ. මෙතනදී මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළා බොහොම අපි කාටත් හුරු පුරුදු නිතරම සජ්ජායනා කරලා වන්දනා කරන ගාතාවක් සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධ. ඒ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධ වතසෝ භගවා. ඒකාන්තෙන් ඒ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් භාග්‍යවත්. එතකොට සම්මා සම්බුද්ධං තං සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියන එක තමයි අපි මේ ගාතාවෙන් අදහස් කරන්නේ අර්ථය වෙන්නේ. නමුත් මේ වචන තුල හැඟවිලා තියෙන පින්වතුනි ඉමක් කොනක් පරක් තරක් නැති අනෝරාග්‍රු දුක්සහගත සංසාරෙන් අපව මුදවන අපිව එතර කරන වටිනා ධර්මාර්ථය. ඉතින් අපි මේ ගාථාවේ අර්ථය ජීවිතයෙන් දකින මට්ටමට තෝරගත්තොත් තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා වූ විමුක්ති මාර්ගයේ ගමන් කරලා විමුක්තිය උදා කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ අද ඒකට සුදුසුම දවසක් කියලා තථාගතයන් වහන්සේද මතක් කළා පරිනිර්වාණ සූත්‍රයේ අවස්ථාවේදී. පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පිරිනමන පාන මොහොතේදී නොයෙක් දෙවියෝ බ්‍රහ්මයෝ මිනිස්යෝ ඇවිල්ලා තමන්ට ශක්ති ප්‍රමාණයෙන් තථාගතයන් වහන්සේට පූජා සත්කාර කරනකොට ආනන්ද මේ ලෝකයේ තථාගතයන් වහන්සේට පූජා සත්කාර කරනවා. නමුත් ඒ කරන පූජා සත්කාර තථාගතයන් වහන්සේට කරනව නෙමෙයි, ඒව ලෝකයටම කරගන්න ඒවා. එවන් කුසල ධර්ම සිද්ධ වෙන්නේ Tamanට. යම් කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙනවා නම් මෙන්න මෙයයි තථාගතයන් වහන්සේ පූජා කරනවා කියලා. ඉතින් අපිට පුළුවන් අද දවසේදී ධර්ම ශ්‍රවණය කරලා, දහම් මනසිකාරයක් කරලා, හිත කය වචනය සංවර කරගෙන හැකි පමණකින් හෝ ධර්මයේ යෙදিলা ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේට පූජා කරන්න. ඒ වගේම කෙලෙහි ගුණ සලකන්න. මොකද බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් මේ සසර පෙරම් පුරමින් පාරමී ධර්ම පුරලා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ එක්කෙනෙක් හරි මේ සසර දුකින් එතර කරවන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු මොහතකට හරි ඉෂ්ට කරලා දෙන්න පුළුවන් වෙන අපිට, අපිද මේ ධර්ම මාර්ගේ ගමන් කරනකොට. එතකොට හොඳට අපි දැනගන්නවට ඕනේ පරියප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියලා මේ ශාසනයේ තුන් ආකාරයකට දෙන ප්‍රතිවේදය කියලා කියන්නේ ඵලය, නැත්නම් තථාගතයන් වහන්සේ පෙන්වන විමුක්තිය ළඟා කර ගැනීම. ඒ විමුක්තිය උදා කර ගන්න නම් ඒ සඳහා ගමන් කරන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අපිට උදා වෙන්නට නම්, පහළ වෙන්නට නම් තථාගතයන් වහන්සේ වදාළ පරියප්ති ධර්මය වැටහෙන්නට ඕනේ. පරියප්ති ධර්මයේ අර්ථය තේරුම් කර ගන්නට ඒක බොහෝ ඕනේ නැහැ. සතර පද ගාතාවක් වූ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම පටිපන්නෝ හෝති. අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපන්න වුණොත් ප්‍රතිවේදී ලැබෙනවා. එතකොට අපි මෙතනදී අද බලමු ඒ බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් භාග්‍යවත් කියන කාරණාව ඇයි විද්‍යමාන වෙන්නේ කියලා. පින්වතුනි මෙතනදී බොහොම වටිනා කොටසක් මතක් කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් විජුවටක් තුල bitterයක් ඇතුළෙම ඉපදිලා bitterයක් ඇතුළෙම හැදිලා වැඩිලා bitterයක් ඇතුළෙම මැරෙනවා නම් එබඳු ලෝකයා දන්නේ නැහැ, එබඳු කෙනා දන්නේ නැහැ මං ඉන්නේ මේ bitterයක් ඇතුළේ, මේ කටුවක් ඇතුළේ ඉන්නේ කියලා. මොකද කටුවක් ඇතුළේ ඉන්නවා කියලා දකින්න නම් ඒ කටුවෙන් ඔබ්බේ තියෙන එළියක් දන්න කෙනෙක් වෙන්නට ඕනේ. එළියක් දැනගත්තොත් තමයි ඉන්නේ කටුවක් ඇතුළේ කියන එක දැනගන්න පුළුවන්. කටුවක් ඇතුලේ කියන එක දන්නවනම් එයා එළියක් දන්න කෙනෙක් වෙනවා. එහෙම නැතුව අපි කටුව ඇතුළෙම ඉන්න කෙනා ඉන්නේ කටුවක් ඇතුලේ කියන එක දන්නේ නැහැ. උපමාවක් කළොත් සමහර අවස්ථාවකදී අපි කියමු රෑ කාලේ කියලා දෙයක් නැති වුණොත් දවාලම විතරක් නම් තියෙන්නේ, අපි මේකට දවල් කියන්න දන්නෙත් නැහැ. මොකද මේකට දවල් කියන වචනේ යොදන්න ඕනේ නැහැ. නමුත් දවල් කියන කාලය අපි කියන්නේ සාපේක්ෂතාවයකින් රෑ නෙමෙයි කියන හඳුන ගන්න. යම් වෙලාවක රෑ කියලා ධර්මතාවයක් නැතු ඉර කියන එකේ වෙනසක් නැතු එක දිගටම පායලා තිබුණොත් අපි මේකට දවල් කියන්නේ නැහැ. හැම වෙලාවෙම අපිට දැනුමක් එන්නේ දෙපැත්තක් තිබුණොත්. ඒ වගේ කෙනෙක් කෝෂයක් ඇතුලේ, කටුවක් ඇතුලේ, බිත්තරයක් ඇතුලේ ඉන්නේ කියන දැනුම එනවනම් එන්න එයින් ඔබක් දැනගෙන තියෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේලා ලෝකේ වටින්නේ මෙන්න මේකයි. මේ ඒ බිත්තර කට්ටක් ඇතුලේ ඉපදිලා හැදිලා වැඩිලා මිය යන සත්වෙක් වගේ, එයා ඒ තුලම හැදිලා වැඩිලා ඒත් ඒ බවම නොදන්නවා වගේ, මේ ලෝකයා අවිද්‍යාව සමගම ඉපදිලා අවිද්‍යාව සමගම ජීවත් වෙලා අවිද්‍යාව තුලම මැරිලා යනවා. තව පැත්තකින් අපි ගත්තොත් ඇහැ කන දිව නාසය ශරීරය මනස, හොඳට බලන්න අපිට හම්බ වෙන ලෝකය කියලා හම්බ වෙන ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන හයත් සමග උපදිනවා. හයත් සමග උපදිනවා කිව්වොත් වැරදි. මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ස්පර්ශ ආයතන හයේ ඉපදීමමයි අපේ ඉපදීම කියලා කියන්නේ. මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන හයේ පැවැත්මයි අපේ ජීවිතය කියලා කියන්නේ. ජීවත් වෙනවා කියලා කියන ওই ආයතන හයේ පැවැත්ම. මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන හයේ බිඳීමයි නික්මීමයි අපේ මැරීම කියලා කියන්නේ. මේ ආයතන හයත් එක්කම ඉපදිලා ආයතන හය තුලම ජීවත් වෙලා ආයතන හය තුලම මැරෙන අපිට මේ ස්පර්ශ ආයතන හයෙන් ඔබ්බට ගිය මේ ස්පර්ශ ආයතන හයේ අධ්‍යක්ීමට හසු නොවුණු දෙයක් හම්බ වුණොත් දැනගත්තොත් තමයි පුදුමේ. එහෙම දැනුමක් මොන විදිහටවත් තියෙන්න බෑ. එහෙම තියෙනවා නම් ඒක අහඹු දෙයක්. ඉතින් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ විශේෂත්වය මෙන්න මෙතනයි. බුදුරජාණන් වහන්සේ මේකම උපමාවකින් දේශනා කරනවා. මහණෙනි, යම් කිසි බිජුවටක් යම් කිකිලියෙක් බිත්තර 8ක් හරි 10ක් හරි දානවා නම් දාලා සුදුසු විදිහට උණුසුම සපෙලා ඒක ආරක්ෂා කරනවා නම් යම් දවසක සුදුසු වෙලාවේදී ඒ බිත්තර කටුව නියපොතු වලින් හරි හොටෙන් හරි බිඳගෙන කුකුළු පැටව එළියට එනකොට එයින් ඉස්සර වෙලාම එන කුකුළු පැටිය හැමෝටම වඩා වැඩිමල් කියලා කියනවලු. මහණෙනි, ඒ වගේ මේ අවිද්‍යාව නැමැති බිජුවට, අවිද්‍යාව නැමැති කෝෂය බිඳගෙන මේ ලෝකෙන් ඉස්සෙල්ලාම එළියට ගිය නිසා මහණෙනි, මම ලෝකයට අග්‍රයි, ලෝකයට ශ්‍රේෂ්ඨයි, ලෝකයට ජ්‍යෙෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට හොඳට තේරුම් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේලාගේ වටිනාකම තමයි මොකද්ද? මෙන්න මේ අවිද්‍යාව නැමැති කෝෂයේ බිඳගෙන ඒ කෝෂයෙන් එළියට ගියා. තව පැත්තකින් ගත්තාම මේ ස්පර්ශ ආයතන 6 නැමැති කෝෂය තුලින් ඔබට ගිය ධර්මතාවයක් පෙන්වන්න පහළ වෙච්ච එකම ශාස්ත්‍රඥ වහන්සේ. ඇයි මෙතනදී එහෙම ධර්මතාවයක් අවශ්‍ය වුනේ? මෙන්න මේ කාරණාව තමයි අපිට ටිකක් වැදගත්ම කාරණාව. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම වටිනවා කියලා කියනකොට ඒක අර්ථය අපි තේරුම් කරගන්නට ඕනේ. සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි? සම්මා කියලා කියන්නේ මනාව, ඉතුරු නැතුව නිරෝෂේස වශයෙන් ස්වං අවබෝධ කරගත්තා. ඉතුරු නැතුව නිරෝෂේසයෙන්ම හැම දෙයක්ම පරෝපදේශ රහිතව, කිසිම කෙනෙකුගේ උපකාරයක් උපදේශයකින් තොරව තමන් වහන්සේම අවබෝධ කරගත්තා. යාවතකං ඤයං තාවතකං ඥානං, යාවතකං ඥානං තාවතකං ඤයං. යම් තාක් මේ ලෝක ධාතුව තුළ දැනගත යුතු දෙයක් ඇත්තන් යාවතකං ඤයං, යම් තාක් දැනගත යුතු දේවල් තියෙනවා නම් තාවතකං ඥානං, ඒ තාක් තථාගතයන් වහන්සේට නුවණයි. යාවතක ඥානං තාවතක ඤයං, යම් තාක් ලෝකේ දැනගත යුතු දේ ඇද්ද ඒ තාක් තථාගතයන් වහන්සේට නුවණයි. යම් තාක් තථාගතයන් වහන්සේගේ නුවණද ඒ තාක් දැනගත යුතු දේ තියෙනවා. දැනගත්ු ඒ නිසා සර්වඥතා කියලා කියන සියල්ල දන්නවා, සියල්ල දකිනවා. ඉතින් මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා දේශනා මේ ගුණනාමයකින් හඳුන්වන්නේ. එතනදී ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් උනේ විශේෂ එක කරුණක් නිසායි. මොකද්ද? මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ධර්මතා හතරයි මේ ලෝකයේ දැක්ක කියලා නම් දැක්කේ, විනිවිද දැක්කේ. මෙන්න මේ ධර්මතා හතර ලෝකෙට පෙන්වන්නයි, ලෝකෙට අවබෝධ කරවන්නයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. මේ ධර්මතා හතර නොදැනීම නිසා, නොදකීම නිසා, අවබෝධ කර නොගැනීම නිසා මේ ලෝකයා මිදෙන්නේ නැහැ. මොකෙන්ද මිදෙන්නේ නැත්තේ? විශේෂයෙන් පෙන්වනවා ධර්මතා පහක් තියෙනවා. මෙන්න මේ ධර්මතා පහෙන් මිදෙන්නේ නැහැ. මේ ධර්මතා පහ ලෝකෙට කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ නොලැබෙන ධර්මතා පහක් ලබා ගන්න ගිහිල්ලා දුක් විඳින ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ලෝකයා බේර ගන්න තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. අපේ සම්මා සම්බුද්ධත්වයේ ගුණය කැටි වෙන, ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පහසු පරයයකින් අපි මේ නොලැබෙන ධර්මතා පහ මොනවද කියලා බලමු. ඒ ධර්මතා පහේ ලෝකයට නොලැබෙන්නේ මොකක්ද, ඒ පහෙන් වෙන් වෙන්නේ කොහොමද කියන කාරණාවයි මේ චතුරාර්ය සත්‍ය තුලින් පෙන්වන්නේ. ඒ ටික අපි නුවණින් සම්මර්ෂණය කරලා බලමු. ඔකට පෙන්වනවා තථාගතයන් වහන්සේ පංචමානි භික්ඛවේ අලබ්බණීයානි ඨානානි. මහණෙනි, මේ ලෝකයට නොලැබෙන ධර්මතා පහක් තියෙනවා. සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා කේනචුවා ලෝකස්මෙන්. මේ ධර්මතා පහ ලෝකේ ශ්‍රමණයෙකුටවත්, බමුණෙකුටවත්, දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත් කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති ධර්මතා පහක් තියෙන්නේ. මෙන්න මේ නොලැබෙන ධර්මතා පහ ලබා ගන්න ගිහිල්ලා දුක් වෙනවා මිසක කවදාවත් ලැබෙන්නේ නැත්, මිදෙන්නේ නැත්. නමුත් ලෝකයාගේ මෝඩකම ඒක අතාරින්නෙත් නැහැ. ඉතින් අනුකම්පාවෙන් ලෝකෙ පහළුනේ මේ නොලැබෙන ධර්මතා ලබා ගන්න ගිහිල්ලා දුක් විඳිනවා. අනේ මේ ලෝකයාගේ මෝඩකම නිසා මේ අය මේකෙ මුදවන්න ඕනේ ගන්න ඕනේ කියන අනුකම්පාවෙන් පහළුනේ. අපි ඉස්සෙල්ලා ඒ නොලැබෙන ධර්මතා ලබා ගන්න උත්සාහවත් වෙන අපේ මෝඩකම ටිකක් හඳුනා ගන්න අපි ටිකක් ගවේෂණය කරලා බලමු මොකද්ද තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ඒ දහම් පරයය දහම් න්‍යාය කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයේ තුල බ්‍රහ්මයකටවත් ලැබෙන්නේ නැති. එතකොට මිනිස්සු දිව්‍ය ගැන කවර කතාවද? බ්‍රහ්මයකට ලැබෙන ධර්මතා පහක් බලමු. මේක තථාගතයන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි, ඇත්තටම අපේ ජීවිතෙන් එහෙමද කියලා. හැම කෙනාම තම තමන්ව සිහිපත් කරගන්න, තම තමන් දිහාවට යොමු වෙන්න, තම තමන්ව ගවේෂණය කරන්න මේ කරුණු වලින් ඇත්තද කියලා. ජරා ධම්මෝම ජරම් මා ජීරති. මේ ලෝකයා ප්‍රාර්ථනා කරනවලු මහලු බව තමන් කරා නොවේවා කියලා. ඒ කියන්නේ මහලු නොවීන මේ ලෝකෙ හැමෝම කැමතිලු. බලන්න තමන්ව සිහි කළ ඇත්තද ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වචන කියලා. මහලු නොවීන මේ පින්වතුන් කවුරුත් කැමතිද මහලු වෙනවට? ඇත්තම කිව්වොත් කැමති නෑ නේද? කැමති නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයා කැමති මහලු නොවීන. ජරා ධම්ම මා ජීවති. ජරා ධර්මේ මාව දිරන්න එපා. ජරා ධර්මේ දිරන්න එපා. මහලු බව එන්න එපා. මහලු නොවීන කවුරුත් කැමතිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයා කැමති වුණාට ඒ කැමැතිම කවදාවත් ලැබෙන්නේ නෑ. ඒ බලාපොරොත්තුව කිසිම දවසක ඉෂ්ට වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊට පස්සේ ව්‍යාධි ධම්මම් මා පීලති. ලෙඩ රෝග හැදෙන්න එපා කියලා ලෝකයා ප්‍රාර්ථනා කරනවලු. ලෙඩ රෝග වලට කැමතිද මේ පින්වතුන්? නැහැ. ලෙඩ රෝග හැදෙන්න තු ඉන්න ඇත්තටම කැමති නේද? කැමති වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කැමැත්ත කවදාවත් ඉෂ්ට වෙන එකක් නෙමෙයි. ඉෂ්ට වෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. හැබැයි අපිත් දක්ෂයි, අපිත් ආයක අතහරින්නේ නැහැ. කොච්චර නොලැබුණත් ඒක උත්සාහය අපේ අතහරින්නෙත් නැහැ නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්ම මා මියති. මේ ලෝකයා මැරෙන්න කැමති නැහැලු. ලෝකයා ප්‍රාර්ථනා කරනවා නොමැරේවා කියලා. මේ පින්වතුන් කැමතිද කවුරුත් මැරෙන්න හිතලා? නැහැ. කවුරුත් කැමති නැද්ද නොමැරි ඉන්න? කැමති. ඒත් මේ කැමති දෙයක් කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ නොලැබෙන ධර්මතා පහක්. මහලු නොවි ඉන්නවා නම් හොඳයි කියලා ලෝකයාගේ අදහසක් තියෙනවා. ලෙඩ නොවි ඉන්නවා නම් හොඳයි කියන අදහසක් තියෙනවා. මැරෙන්න නැත්තම් හොඳයි කියන අදහසක් තියෙනවා. ඒ උන්ට කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. නැසෙන දේවල් නොනැසේවා, විනාශ වෙන දේවල් විනාශ නොවේවා. එතකොට නැසීම සහ විනාශ වීම කියන එක පරයයන් අපි දත යුතුයි. ඒ නිෂ්පර්යයන් දත යුතුයි. ඒ කියන්නේ යම් වස්තුවක කොටසක් නැසෙන්න පුළුවන් සියල්ල විනාශ වෙන්න පුළුවන්. සියල්ල නැසෙන්න පුළුවන් කොටසක් විනාශ වෙන්න පුළුවන්. අපි කියමු අපි භවභෝග යම් ගෝවි කර්මාන්තයක් කරනවා අපේ කුඹුරේ කොටසක් නැසෙන්න පුළුවන්. නැසෙනවා කියනකොට. විනාශ වෙනවා කියනකොට ගින්නකින් හරි ව්‍යස්ත නැති කමින් හරි කුමන හරි දෙකින් සියල්ලම විනාශ වෙලා යන්න පුළුවන්. ගහක නැත්තම් ගෙදරක පැත්තක් නැසෙන්න පුළුවන්. මේ ජලයකින් ගින්නකින් වල සියල්ලම විනාශ වෙන්න පුළුවන්. එතකොට අපේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දූ දරුවෝ කියන මේ දේවල් නැසෙන කොටසක් නැසෙනවට හෝ සියල්ල විනාශ වෙනවට අපි කැමතිද? එතකොට මේ ලෝකේ දේවල් නැසෙනවට විනාශ වෙනවට අපි කැමති නැහැ ඉන්නේ. කැමති නැති වුණාට අපේ කැමැත්ත අපේ බලාපොරොත්තුව කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ලෝකයා කැමති තමන්ගේ දේවල් නැසෙන්නේ විනාශ වෙන්නේ නැති තත්වයටපත් වෙනවට. නමුත් ඒ බලාපොරොත්තුවද ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ධර්මතා පහ මේ ලෝකෙට කවදාහවත් ලැබෙන්නේ නැහැ මහණෙනි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අලබනීය ධර්මතා පහ. මේ ධර්මතා පහ ලෝකෙට කිසිම දවසක ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේකට පංචනීය අලබනීයන් තානානි කියලා පෙන්නනවා. දැන් මෙතනදී තථාගතයන් වහන්සේ ඊට පස්සේ පෙන්නනවා මහණෙනි මේ අලබනීය නොලැබෙන ධර්මතා පහ ධර්මයේ නොදන්නා වූ අසෘතවත් පුතඥයටත් පහළ වෙනවා. ධර්මයේ දන්නා වූ සෘතවත් ආර්ය ශ්‍රාවකයටත් මේ ධර්මතා පහ බලපානවා. මහණෙනි මෙහිලා ධර්මයේ දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ සහ ධර්මයේ නොදන්නා වූ අශ්‍රුතවත් පුතඥයාගේ වෙනස මොකද්ද? වෙනස මොකද්ද කියලා අහනවා. එතකොට තථාගතයන් වහන්සේ පෙන්වනවා මෙන්න මෙහෙම, ධර්මයේ නොදන්නා වූ අශ්‍රුතවත් පුතඥයාට මේ ධර්මතා පහ උපදිනකොට ධර්මයේ නොදන්න කෙනෙක්ගේ රූපයක් දිරනවා. එයා සතු දෙමව්පිය ඥාති හිතේ සිංකල ඇසුරු කරන වටපිටාව ඉන්න රූප දිරනකොට එයා මෙහෙම මෙනෙහි කරන්න හැයිලු. ධර්මය අහලා නැති කෙනා මෙහෙම මෙනෙහි කරන්න හැලු. කොහොමද මේ ජරා ධර්මය, මේ ජරා ධර්මය දිරන්නේ මාව මගේ අය විතරක් නෙමෙයි නේද? යම්තාක් යෑමක් තියෙන, ඒමක් තියෙන, ඇතිවීමක් නැතිවීමක් වෙන හැම වස්තුවක් තුළම විද්‍යමාන වෙන පවතින ධර්මයක් නේද මේ ජරා ධර්මය කියලා නුවණින් මෙනෙහි කරන්නේ නැහැ ඊට. එහෙම නුවණින් මෙනෙහි නොකරනකොට ඒ මහලු බව, ඒ ජරාව තමන්ගේ වෙනවා. එයා ඒ හේතුවෙන් අඬනවා, ශෝක කරනවා, විලාප දෙනවා, පපුවේ අද්ද ගහ අඬනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඊට පස්සේදී මෙතෙන්දී තව එක කරුණක් තියෙනවා අපිට මේ ටික විස්තර කරන්න ඉස්සර දැනගන්න. මේ ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, නැසෙන ධර්ම, විනාශ වෙන ධර්ම ටික කියනකොට අපිට පුද්ගලික සිහි වෙන්න පුළුවන්. කෙනෙක්ව බතක් වෙන්න පුළුවන්. අපිට වෙන දේවල්, මිනිස්සුන්ට වෙන දේවල් කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ ධර්මතා පහේ තියෙන ස්වභාවික බව ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. ඒකට මම උපමාවක් කියන්නම්. අවිඥානික, අචේතනික, අචිත්තක වස්තුන් දිහා බලන්න. අවිඥානික කියලා කියන්නේ විඥානේ නැති, දැනගන්න පුළුවන් බවක් නැති. අචේතනික කියලා කියන්නේ සිත් නැති. ගහක් කොළක් දිහා බලන්න. මේ ගහ කොළකට උනත් කුඩා කාලයක් තියෙනවා නේද? මේ ගහක් කොළක් උනත් දිරන්න පුළුවන්. මේ ගහක් කොළක් උනත් දිරන්න වයසට යන්න බැයිද? පුළුවන්. මේ ගස් කොළන් වලට ලෙඩ රෝග හැදෙන්නේ නැද්ද? හැදෙන්න පුළුවන්. ගස් කොළන් මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ගස් කොළන් වල අතු කැඩිලා ඉති කැඩිලා කොටසක් නැසෙන්න බැයිද? හුළඟෙන්, ගින්නෙන්, වැස්සෙන් ගහක් කොළක් උනත් විනාශ වෙලා යන්න පුළුවන්ද? පුළුවන් නේ. ඒතර මේ ධර්මතා පහ සත්ව පුද්ගල භාවයේ හෝ සවිඥානික හෝ අවිඥානික ભેදයකින් තොර හැම තැනකම පවතින ධර්මතාවයක් නේද? අපිට හොඳට තේරෙනවා ඒ දිරන්න පුළුවන් දේ දිරනවා. ලෙඩ වෙන්න පුළුවන්කම තියෙන දේ ලෙඩ වෙනවා. කෙනෙක් දිරනවා නෙමෙයි, කෙනෙක් ලෙඩ වෙනවා නෙමෙයි, කෙනෙක් මැරෙනවා නෙමෙයි. මෙතන හොඳට නුවණින් තේරුම් කරගන්න ඕන ධර්මතාවය. දිරන්න පුළුවන් දෙයක් නම් ඒක දිරනවා. ලෙඩ වෙන්න පුළුවන් දෙයක් නම් ලෙඩ වෙනවා. මැරෙන්න පුළුවන් දෙයක් නම් මැරෙනවා. නැසෙන දෙයක් නම් නැසෙනවා. විනාශ වෙන දෙයක් නම් විනාශ වෙනවා. ওই ධර්මතා පහ ස්වභාවිකයි. මෙන්න මෙබඳු ස්වභාවික ධර්මතා පහක් තමයි අසෘතවත් පුතඥයටත් ලැබෙන්නේ. අසෘතවත් පුතඥයා ධර්මය අහලා නැති කෙනා මේ ධර්මතාවයේ ධර්මතාවයක් හැටියට මෙනෙහි කරන්නේ. යම්තාක් ඇතිවීමක් නැතිවීමක් තියෙන, ඉපදීමක් මැරීමක් තියෙන හැම වස්තුවක් තුළම මේ දිරණ බව විද්‍යමාන වෙනවා නේද? මේ වයසට යෑම, දිරීම, වෙනස් වීම තියෙනවා නේද? මෙනෙහි කරන්නේ නැහැලු. එහෙම මෙනෙහි නොකරනකොට වෙන්නේ මොකද්ද? ඒ ජරා බව, ඒ දිරණ බව තමංග වෙනවා. තමන් මහලුනේ, අනේ මගේ ඇස් පේන්නේ නැහැ, මගේ කන් ඇහෙන්නේ නැහැ, මගේ අතපය වළංගු නැහැ, මම දැන් ගොඩක් වයසයි කියලා තමයි හිතෙන්නේ. ඒ හේතුවෙන් එයා අඬනවා, ශෝක කරනවා, පපි අග්ග ගහනවා, සිහි මුලාවටපත් වෙනවා, ක්ලාන්ත ස්වභාවයටපත් වෙනවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ව්‍යාධි ධර්මයේ පෙළනවා. ලෙඩ වෙන්න පුළුවන් දේවල් ලෙඩ වෙනවා. ධර්මය අහලා නැති කෙනා මොකද කරන්නේ? නුවණින් මෙනෙහි කරන්න හැලු. කොහොමද මේ ලෙඩ රෝග මටම වුණා, මගේ අයතම වුණා, මගේ දේකට විතරක් වුණා නෙමෙයි නේද? යම්තාක් ඇතිවීමක් නැතිවීමක් තියෙන, යෑමක් එමක් තියෙන හැම දෙයක් තුළම, හැම වස්තුවක් තුළම විද්‍යමාන වෙන ස්වභාවයක් නේද මේ ලෙඩ රෝග කියන එක මෙනෙහි කරන්නේ. එහෙම මෙනෙහි නොකරනකොට මොකද වෙන්නේ? මේ ලෙඩ රෝග තමන්ගේ වෙනවා. අනේ අපිටමනේ මෙහෙම දේවල් හැදෙන්නේ කියලා ඒ අය ශෝක කරනවා, අඬනවා, විලාප දෙනවා, පපි අද්ද ගහනවා කියලා පෙන්වනවා. ඊට පස්සේ මැරෙන දේවල් මැරෙනවා. මැරෙනකොට ඒද එයා එක නුවණින් හැම දෙයක් තුළම ඇති ධර්මතාවයක් හැටියට මෙනෙහි කරන්නේ. මෙනෙහි නොකරනකොට ඒ මරණේ තමන් වෙනවා. මගේ දරුවා මැරුණා, මගේ සහෝදරයා මැරුණා, මගේ අම්මා මැරුණා, මාව මැරුණා කියන තත්ත්වයට එයාටපත් වෙන්නේ. ඒ හේතුවෙන් එයා ආඬනවා, ශෝක කරනවා, පපි අද්ගහනනවා, නොයෙක් විදිහේ දුක් දුම්නස් වලටපත් වෙනවා කියලා පෙන්වනවා. ඒ වගේම නැසෙන විනාශ වෙන දේද නැසෙනකොට විනාශ වෙනකොට එයා නුවණින් මෙනෙහි කරන්නේ. ඒ හේතුවෙන් දුක් දුම්නස් උපදිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඔන්න අසෘතව ෘතජ්ජනයාගේ ස්වභාවය මොකද්ද? මේ ධර්මතා පහ උපදිනකොට හැම වෙලාවෙම ඒ හේතුවෙන් එයාට ශෝක කිරීම, ඇඬීම, වැළපීම, නොයේ දුක් දුම්නස් ඉපදිලා තියෙනවා. ඊට පස්සේ මේ ධර්මතා පහම ධර්මයේ දන්නා වූ ශ්‍රුතව ආර්ය ශ්‍රාවකයටත් උපදිනවලු. උපදිනකොට ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒ ධර්මතා පහ නුවණින් බලනවා, නුවණින් සම්මර්ෂණය කරනවලු. කොහොමද මේ ජරා ධර්මේ දිරන්නේ? මාවම නෙමෙයි විතරක් නෙමෙයි නේද, මගේ අය විතරක්, මගේ දේවල් විතරක් නෙමෙයි නේද දිරන්නේ? යම්තාක් යෑමක් ඒමක් තියෙන, ඇතිවීමක් නැතිවීමක් තියෙන හැම දෙයක් තුළම, හැම වස්තුවක් තුළම පවතින ධර්මයක් නේද මේ ජරා ධර්මය කියලා නුවණින් මෙනෙහි කරනවලු. එහෙම මෙනෙහි කරනකොට එයා ඒ ජරා ධර්මයේ දිරීම ධර්මතාවයක් හැටියට දකිනවා. ඒ ධර්මතාවය තමාගේ වෙන්නේ නැහැ. ඒ හේතුවෙන් එයා අඬන්නේ, ශෝක කරන්නේ, විලාප දෙන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම ජරා ධර්මයේ වගේම ව්‍යාධි ධර්මයේ, මරණ ධර්මයේ, නැසෙන ධර්මයේ, විනාශ වෙන ධර්ම කියන ධර්මතා පහ උපදීද්දී එයා නුවණින් මෙනෙහි කරනවා. ඒක ධර්මතාවයක් හැටියට දකිනවා. ඒ ධර්මතාවය තමන් කරගන්නේ නැහැ. ඒ හේතුවෙන් එයා දුක් දුම්නස් වලින් මිදෙනවා කියලා පෙන්වනවා. දැන් මේක තමයි මේ අලබ්බනීය ධර්මතා පහ තුල පවතින සාමාන්‍ය දැක්ම. අපිට හිතෙන්නේ මෙතනදී වැඩි විශේෂ යමක් ඥාන දර්ශනයක් අපිට ආවේ නැහැ. නමුත් මේ ධර්මතා පහ මෙහෙම මෙනෙහි කරන්නේ නැති හින්දා පෘථජ්ජන කෙනා දුක් දුම්නස් විඳිනවා. මෙහෙම මෙනෙහි කරන කෙනාට දුක් දුම්නස් නැතු වෙන්න පුළුවන් කියන ටිකයි අපිට හම්බුනේ. නමුත් මෙතන තියෙනවා අපේ ජීවිතයෙන් හිතන්න, ජීවිතයට ගන්න බොහොම වටිනා ධර්මාර්ථයක්. ඒ ටික අපි බලන්න ඕනේ. මොකද දැන් මෙන්න මේ කාරණාව බලන්නකෝ. අපිද දැනටත් වචනෙට නම් කියනවා අනේ ඉතින් මැරෙන එක කවුරුත් වෙනවනේ, කාටත් වෙනවනේ, හැම දෙයකටම වෙන දෙයක්නේ. ලෙඩ කියන එක කාටත් හැදෙනවනේ කියලා වචන ටික කියනවා. නමුත් ශෝක කරන්නේ, අඬන්නේ, විලාප දෙන්නේ නැතුව ඉන්න බෑ. ඔතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අනුන්ගේ දෙයකට නම් අපිට කිව්වේ හැකි. අපේ ජීවිතේට ඕක වෙච්ච දවසට තමයි ප්‍රශ්නේ. අපි මෙහෙම කිව්වොත් දැන් අපිට ඉන්නේ එකම දරුවෙක් කියලා කියනෝ ප්‍රිය වූ මනාප වූ එහි ඉන්නේ එකම දරුවයි. මේ එකම දරුවා හදිස්සි අනුතුරක් වෙලා නැති වෙනවා. දැන් අපිට පුළුවන්ද යෑමක් ඒමක් තියෙන, ඇතිවීමක් නැතිවීමක් තියෙන හැම දෙයක් තුලම තියෙන මේ ධර්මතාවයක්නේ, මගේ කෙනෙක් මරුණා නෙමෙයිනේ, නැති වුණා නෙමෙයිනේ කියලා හිතලා අඬනවා, ශෝක කරනවා, විලාප දෙනවා, පපුවේ අද්ග ගහනවා, ශෝක කිරීම මාත්‍රයක් නැතු ඉන්න පුළුවන් නේද අපිට? ජීවිතේම අමාරු වෙයි නේද? ඒ කියන්නේ වචනයකින් කියලා මේ වගේ තැනක ඔරොත්තු දෙන්නේ නැහැ කියන එක තේරෙනව නේද? එහෙනම් ඒ තැනට එනකන් යන්න වටිනා දහමක් තියෙනවා අපිට, අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙකුට ඇරෙන්න මේ ධර්මතා පහේ නොසැලී ඉන්නවා කියලා වෙන කෙනෙකුට ලැබෙන්නේ නැහැ කියන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙකුට විතරයි ජරා ධර්මයේ දිරද්දිත් අඬන්න නැතුව, ශෝක කරන්න නැතුව ඉන්නවනම් ඉන්න පුළුවන්. ව්‍යාධි ධර්මයේ පෙළද්දි ශෝක කරන්න නැතුව ඉන්න පුළුවන්. මරණ ධර්මයේ මියෙද්දිත් අඬන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච, අවබෝධ කරගත මනසක් තියෙන කෙනෙක්ම මිසක, එහෙම නැතුව ඇතිවීමක් නැතිවීමක් තියෙන, යෑමක් ඒමක් තියෙන හැම දෙයකම වෙනවා කියන මානසිකාර මට්ටමක් තියෙන කෙනෙකුට පුළුවන් දෙයක් නෙමෙයි. ඒ මානසිකාරයේ, කුසල මානසිකාරයේ එන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධය හරහායි. ඒ නිසා අපේ ජීවිතයෙන් චතුරාර්ය සත්‍ය දකින්නේ කොහොමද කියන එක මම අද පෙන්නනවා. අපි කතා කරලා තියෙනවා දුක්ඛ සත්‍ය කියනකොට ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණපි දුක්ඛා කියලා මේ ටික කියාගෙන යන්න පුළුවන් අපිට. දුකට හේතුව තණ්හාවයි මේක සමුදි සත්‍යය කියලා දන්නවා අපි. තණ්හාවගේ නැති බව නිරෝධය ඒක නිරෝධ සත්‍යය කියලා දන්නවා අපි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ග සත්‍යයයි කියලා දන්නවා අපි. අහලා තියෙනවා. වචන ටිකක් විතරයි. නමුත් අපි අපේ ජීවිතයෙන් මේක දකින තාක් අපි සත්‍යය අවබෝධයක් තියනවා චතුරාර්ය සත්‍ය දන්නවා කියන එක කියන්නේ. මේ චතුරාර්ය සත්‍යයේ තියෙන පෙළදහම විතරයි ඕගොල්ලෝ දන්නේ. තාම ඕකේ අර්ථය දන්නේ නැහැ. අර්ථය දන්නොත් තමන්ගේ ජීවිතයෙන් ඒක දැනගන්න ඕනේ, දකින්න ඕනේ. දැන් මම පොඩි උපමාවක් කියනවා. මේ උපමාව හොඳට අහගන්න ඕනේ. උපමාවේ හොඳට දක්ෂ වෙන්න ඕනේ. උපමාව හොඳට අහලා උපමාවේ තේරුම් ගන්න. මොකද උපමාව ඇසුරෙන් තමයි මම ඔයගලන්ට උපමේය නැත්නම් චතුරාර්ය සත්‍ය ඊට පස්සේ පෙන්වන්නේ. ඒ පෙන්වන දහම ඔයගලන්ට අවබෝධයේ පහසුව සඳහායි මම මේ උපමාව මතක් කරන්නේ. මේ උපමාව දිහා හොඳට ඉස්සෙල්ලා බලන්න. මේ පින්වතුන් දන්නවා මේ පළඟැටිය වගේ සත්තු. දැන් රාත්‍රියේ කාලයේදී දවල් හරි කමන්නේ අපි පහනක් පත්තු කළොත් ලාම්පුවක් පත්තු කළොත් පළඟැටියෙක් ඉන්නොත් මේ පළඟැටියා මේ පහන් දැල්ලට බොහොම කැමති වෙයි නේද? ඈත තියා බලනකොට ඈත තියා දකිනකොට පළඟැටියා මේ පහන් දැල්ලට ගොඩාක් කැමති, ගොඩාක් ආසයි. දැන් තමන් ආස කරන දේ කැමති දේ නොලැබුණොත් මොකද වෙන්නේ? ඒක දුකක් නේද? හොඳයි. එයාට ඒ දුකෙන් මිදෙන්න නම් දුකෙන් මිදෙන්නේ එයා කැමති දේ ලබා ගත්තොත්, ඒ කියන්නේ මේ පහන් දැල්ලට පැන්නොත් තමයි එයාගේ ආසාව සංසිඳෙන්නේ. දැන් මේ පළඟැටිය පහන් දැල්ලට කැමති, ආසයි. හොඳට මතක තබා ගන්න, පළඟැටිය කැමතිද දුකට? නැහැ. මිනිස්සු විතරක් නෙමෙයි තිරිසංගත සතෙක්වත් දුකට කැමති නැහැ. කවුරුවත් දුකට ආස කරන්නේ නැහැ. පළඟැටියද දුකට කැමති නැහැ. හැබැයි පළඟැටිය කැමති පහන් දැල්ලට. දැන් තමන් කැමති දේ ලබා ගන්න කියලා පහන් දැල්ලට පයින්නවා. පැන්නහම මොකද වෙන්නේ? පිච්චෙනවා, දුක එනවා. දැන් මෙතන තියෙන සිද්ධිය බලන්න. පළඟැටිය පිච්චෙනවට කැමති නැහැ, දුකට කැමති නැහැ. හැබැයි පහන් දැල්ලට කැමති. මං කැමති දේ ගන්න ගියොත් ඒකාන්තින් පිච්චෙනවා, දුක එනවා නේද කියන ටික එයා දන්නේ නැහැ. එයාට දුකේ අඥානම්. මේ පහන් දැල්ල හැටියට ලස්සනට දීප්තිමත්ව දිලිසි දිලිසි තියෙන්නේ දුක නේද කියන එක එයා දන්නේ නැහැ. ලස්සනට දිලිසි දිලිසි දීප්තිමත්ව තියෙන දේ ගන්න ගියොත් ඒකාන්තින් පිච්චෙනවා, දුක එනවාමයි. ඒක වළක්වන්න බැහැ කියන එක දන්නේ නැහැ. හොඳට මෙන්න මේ ටික බලන්න. මෙතනදී පළඟැටියට පහන් දැල්ල, තමන් කැමති පහන් දැල්ල ගන්නත් නොපිච්චින්නත් කියලා ක්‍රමයක් තියනවාද? පහන් දැල්ලට පයින්නවා, කැමති දේ ලබා ගන්නවා. හැබැයි පිච්චෙන්නේ නැතුව, දුක එන්නේ නැතුව ඉන්නත් ඕනේ. මේක දැන් වෙනවද, වෙන්න පුළුවන් දෙයක්ද? පළඟැටිය කැමති නැහැ පිච්චෙනවට. පළඟැටිය කැමති නැහැ දුකට. ඒ ටිකට කැමති නැහැ, හැබැයි පහන් දැල්ලට කැමති. දැන් බලන්න මෙතනදී තමන් කැමති දේ ගත්තොත් ඉබේමයි දුක කියන එක එන්නේ නේද? පිච්චල දුක එන එක. ඉතින් දුක එපා නම් පහන් දැල්ලෙම අයින් වෙන්න වෙනවා නේද? කැමති පහන් දැල්ල ගන්නත් නොපිච්චි ඉන්නත් කියන ධර්මතා දෙක එකවර වෙන්නේ නැහැ. මොකද ඒ අරමුණේ පහන් දැල්ලෙන් පිච්චලා එන දුකත් පිච්චලා එන දුකෙන් පහන් දැල්ලත් වෙන් කරන්න බෑ නේද? තේරෙනවා මතක් කරන එක. මෙතන හොඳට බලන්න. දැන් පළඟැටියගේ තියෙන මෝඩකම තමයි පළඟැටිය දුක දකින්නේ නැහැ, පහන් දැල්ල කෙටිරයි දකින්නේ. මේ මේ පේන දේ ලස්සනට පෙවුනත් ගණ්ඩ ගිය දවසට, ගත්ත දවසට උරුම වෙන්නේ, විඳින්න වෙන්නේ දුක නේද? මාව මිදෙන්නේ නැත්තේ දුකෙන් නේද කියන කාරණාව එයා දන්නේ නැහැ. එයා හැබැයි දුකට කැමති නැහැ. කැමති පහන් දැල්ලට. නමුත් පහන් දැල්ල කියන්නේ දුක, දුක කියන්නේ පහන් දැල්ල නේද කියන නුවණ නැහැ. ඔය උපමාව හොඳට මතක තබා ගන්න. ඒක දැන් පැත්තකින් තියන්න. දැන් මේ පින්වතුන්ලාද මතක් කළා අලබනීය ධර්මතා. දුක කියලා කියන්නේ මහලු බව, ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ කියලා මේ දුක ගැන කිව්වේ. දුකේ ලක්ෂණ ටිකක් කිව්වේ. යම් තැනක ඉපදීමේ ලක්ෂණේ තියෙනවා නම් ලෙඩවීමේ ලක්ෂණේ මහලු වීමේ දිරණ ලක්ෂණේ මරණ ලක්ෂණේ තියෙනවා නම් දුක කිව්වේ. දැන් ඕගොල්ලෝ මේ පින්වතුන් මහලු බවට කැමති නැහැ. ලෙඩ රෝග වලට කැමති නැහැ. මැරෙන්න කැමති නැහැ. විනාශ වෙන දේවල් වලට කැමති නැහැ. නැසෙන දේවල් වලට කැමති නැහැ. ඒ වුණාට ඕගොල්ලෝ කැමති හොඳට බලන්න දරුවන්ට කැමති නේද අපි? කැමති. ගෙවල් දොරවල් වලට කැමතිද නැද්ද? කැමති. යාන වාහන ඉඩකඩ මිල මුදල් වලට කැමති. දැන් පළඟැටියව හොඳට සිහි කරගන්න. පළඟැටියද දුකට කැමති නැහැ. හැබැයි පහන් දැල්ලට කැමති. දැන් අපි දිරන බවට, ලෙඩ වෙන බවට, මැරෙන බවට, නැසෙන විනාශ වෙන දේ වලට කැමති නැහැ. අපි දරුවන්ට කැමති. දැන් දරුවා කියන තැන රූපයේ දිරන එකක්ද නැද්ද? දිරනවා. ලෙඩ වෙන එකක්ද නැද්ද? ඒ රූපය මැරෙන්න පුළුවන් එකක්ද නැද්ද? ඒ රූපය නැසෙන්න විනාශ වෙන්න පුළුවන් එකක්ද නැද්ද? දැන් අපිට පුළුවන්ද මේ ධර්මතා පහ අයින් කළා, ධර්මතා පහ උරුම වෙන්නේ නැතුව දරුවා විතරක් ඇසුරු කරන්න පුළුවන් වේද අපිට? පළඟැටියට පුළුවන් නම් පහන් දැල්ලට පැනලා පහන් දැල්ල ඇසුරු කරන්නත්, පිච්චෙන්නේ නැති වෙන්නත් ක්‍රමයක් තියෙනවා නම් අපිටත් පුළුවන් වෙයි මේක. අර විදියට පළඟැටියට බෑනේ නේද? පළඟැටියට වෙනවා කැමතිනම් පහන් දැල්ල ගන්න පුළුවන්. හැබැයි ඒකේ ඉබේම ලැබෙන නුමිලේ ලැබෙන තියාගයක් වෙන පිච්චිල දුක එන එක. එයා පහන් දැල්ලට පණින්න තාක් දුකෙන් මිදෙලා නැහැ. එයා දුකෙන් මිදෙන්න නම් පහන් දැල්ලට තියෙන ආසාවද අතහරින්න වෙනවා. ඒකයි දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ. පහන් දැල්ලට තණ්හා කරන තාක් එයා මිදෙලා නැති පිච්චිල එන දුකෙන් නේද? ඒ වගේ දුකට හේතුව තණ්හාවයි කියන්නේ අපි දරුවන්ට, ගෙවල් දුරවල්, යාන වාහන, ඉඩකඩම් කියලා තණ්හා කරන තාක් මිදෙලා නැත්තේ මොකෙන්ද අපි? ජරාවෙන් මිදෙලා නැහැ, ලෙඩ රෝග වලින් මිදෙලා නැහැ, මරණයෙන් මිදෙලා නැහැ, නැසෙන විනාශ වෙන දේවල් වලින් මිදෙලා නැහැ නේ? මොකද අපිද දුකට කැමති නැහැ, මහලු බවට කැමති නැහැ, ලෙඩ වෙනවට කැමති නැහැ, මැරෙනවට කැමති නැහැ, නැසෙනවට විනාශ වෙනවට කැමති නැහැ. නමුත් අපි කවුරුත් කැමති දරුවන්ට. අපිට නුවණක් ඇවිල්ලා නැහැ. අපි දරුවා කියලා දකින තැනක යත තියෙන දුක නේද? මේ ජරාව, ලෙඩවීම, මහලු බව, මරණය නේද තව එක ස්වරූපයකින් ඇවිල්ලා මාව බඳවලා තියෙන්නේ? අන්තිමට දරුවා කියන තැනින් අපි ඇලුනට ඇලිලා තියෙන දුකේ නේද කියන තැන අපිට පෙනිලා නැහැ. අපිට පේන්නේ නැහැ. අපිට කැමති අපි දරුවටමයි ආස කියලා. අපිට පේන්නේ නැහැ. අපි හිතාගෙන අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වලට ආස කියලා. නමුත් මේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා එක එක ස්වරූපයෙන් ඇවිල්ලා තියෙන ජරාව, ව්‍යාධි, මරණ කියන මේ ධර්මතා ටික නේද අපේ මනස එක එක ස්වරූපයෙන් පෙනී හිටලා අපේ මනස බඳවලා තියෙන දුක තුල නේද මිදෙන්න දින නැත්තේ අපි දුකෙන් නේද කියන කාරණාව අපිට ලැබෙන්නේ. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ කාමං කාමේති සෝ දුක්ඛං කාමේති, යෝ දුක්ඛං කාමේති සෝ කාමං කාමේති. යමෙක් මහණෙනි කාමයට කැමති නම් එයා දුකට කැමති කෙනෙක්. යමෙක් දුකට කැමති නම් එයා කාමයට කැමති කෙනෙක්. පළඟැටියා ගැන ගත්තොත් පළඟැටියාගේ කාමය තමයි ලස්සනට පේන පහන් දැල්ල. එයා ඒ කාමයෙන් මිදෙලා නැහැ කියන්නේ පිච්චලෙන්න දුකෙන් මිදෙලා නැහැ. එයා පිච්චලෙන දුකට කැමති නම් එයා පහන්දලට කැමති, පහන්දලට කැමති නම් පිච්චලෙන දුකට කැමති. වචනේ ඕනේ නැහැ පිච්චිලා, පිච්චේවා, පිච්චලාන දුක ඒවා කියන එක ඕනේ නැහැ. පහන්දලට කැමති වුණා නම් ඇති. පිච්චිලා දුක එනවා කියන එක ඉබේමයි ලැබෙන්නේ. ඒ වගේ අපි ජරා මරණ ධර්මයන්ට කැමති නැහැ. අපි අඬනවා, අකමැති, බයයි, අයින් කරන්න හදනවා. නමුත් අපි කාමයට කැමති. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දූ දරුවෝ අපි දන්නේ නැහැ මේ විදිහට පෙනී හිටින තැන තියෙන යථාර්ථයේ දුක කියලා. මෙන්න මේ ටික පෙන්වන්නයි බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒකයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක්ම විතරයි ලෝකෙ මිදෙන්නේ කියලා කිව්වේ. අපි උතනදී බලමු ලෝකයාගේ මනස සහ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් උද්දීපනය වෙන මනස ගැන. ලෝකෙ කියලා කියන්නේ එයාට දුක පේන්නේ. එයාට පේන්නේ ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, දූ දරුවෝ හැටියට තමයි පේන්නේ. දුක දකින්නේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලායි දකින්නේ. ඊට පස්සේ දුක නැතුව ඉන්න කියලා ලෝකය දකින්නේ මොනවද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් ලැබෙනව නම් පුළුවන් තරම් එකතු වෙනව නම් රැස් වෙනව නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලායි දකින්නේ. ධර්මවල මුණුපුර ගොඩාක් ඉන්නව නම් සැපද දුකද? නෑ නෑ, අපිට සැප ඒ හින්දානේ අපි ඒ හදන්නේ එකතු කරන්නේ. මිල මුදල් තියෙනව නම්, යාන වාහන තියෙනව නම්, ඉඩකඩම් තියෙනව නම්, කුඹුරු වතු පිට තියෙනව නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලයි ලෝකයා දකින්නේ. ගෙවල් දොරවල් නැති වුණොත්, යාන වාහන නැති වුණොත්, ඉඩකඩම් නැති වුණොත්, මිල මුදල් නැති වුණොත්, දූ දරුවෝ නැති වුණොත් මොකද වෙන්නේ? දුක එනවා කියලයි ලෝකයා දකින්නේ. ඒ හින්දා පුළුවන් තරම් දුක නැතුව ඉන්න නම් කරන්න තියෙන ලෝකයාගේ දර්ශනය තමයි දුක නැතුව දුක එන්නේ කොහොමද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් නැත්තම් දුක එනවා. දුක නැති කරන්න නම් පුළුවන් තරම් මුදල් තිබුණොත්, ගෙවල් දොරවල් හැදුවොත්, ඉඩකඩම් තිබුණොත්, ධර්මවල මුණුපුර වට කරගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. දැන් ප්‍රතිපදාව වෙලා තියෙනවා ලෝකේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව ලෝකයාගේ මොකද්ද? දුක නැතුව ඉන්න නම් සල්ලි හොයන්න ඕනේ පුළුවන් තරම්, ගෙවල් හදන්න ඕනේ, කුඹුරු වතු පිට ගන්න ඕනේ, ධර්මවල මුණුපුර හදන්න ඕනේ කියන එකයි ලෝකයාගේ දර්ශනීය ප්‍රතිපදාව. දැන් ඉතින් ලෝකයා දුක නැති කරන ප්‍රතිපදාවේ තමයි උදේ ඉඳන් රෑ වෙනකම් මේ හැසිරෙන්නේ. මේ දර්ශනීය වැරද්ද, පුද්ගලික නෙමෙයි. ලෝකයා දකින්නේ දුක නැතුව ඉන්න නම් මේ දේවල් රැස් කළොත් තමයි දුක නැතුව ඉන්න පුළුවන්. මේ දේවල් නැති වුණොත් දුක් විඳින වෙනවා. දුකට කැමති නැහැ ලෝකයා. ඒ හින්දා පුළුවන් තරම් රස්සාවල් කර කර ඔය උපාසකම් වල සල්ලි හැම මිරිස් මුට්ටි වල හාල් මුට්ටි වල පවා දාලා හංගනවා. ඈ ඒකතු කරන පුළුවන් තරම් දුක නැතුව ඉන්න එක ඒක තම තමන්ට හැකි ප්‍රමාණයට ප්‍රතිපදාව. ඔන්නෝයි ලෝකයට තමයි බුදුරජාණන් වහන්සේලා මතක් කළේ දුක්ඛේ අඥානං. ඕගොල්ලෝ දුක කියන තැන දකින්න හැටිත් වැරදි. දුක්ඛ සමුදය අඥානං. ඔය දුක එන හැටි දකින්න ක්‍රමයක් වැරදි. දුක්ඛ නිරෝධය අඥානං. ඔය දුකේ නැතිවීම දකින්න ක්‍රමයක් වැරදි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං. දුක නැති කිරීමට ප්‍රතිපදාව දකින්න ක්‍රමයක් වැරදි. මේ හතරම පෙන්ව වැරදි. බුදුරජාණන් වහන්සේ ලෝකයා කරන හතරම වැරදි කියලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ යථාර්ථය තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් පවතින ඇත්ත. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඔය ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් නෙමෙයි, ඔක දුක කියලා පෙන්නවා. ඒක හඳුනගන්න පෙන්නවා යම් රූපයක ඉපදීමේ ලක්ෂණය තියෙනවා නම් හඳුනගන්න මේ දුක කියලා. දිරණ ලක්ෂණය තියෙනවා නම් හඳුනගන්න මේ දුක කියලා. දුක්ඛ සත්‍යය කියලා මේ ලිස්ට් එකක් නෙමෙයි, ජීවිතයෙන් අත්විඳින්න ඕගොල්ලෝ කුමන හෝ රූපයක් ඉපදීමේ ස්වභාවකට ඇති රූපයක් දැක්කොත් අග්ගල අඳුනගන්න මේ දුක. දිරණ ස්වභාවයෙන් රූපයක් තියෙනවා නම් මේ දුක. ලෙඩ වෙන ධර්මතාවයක් තියෙනවා නම් මේ දුක. මරණ ධර්මතාවයක් තියෙනවා නම් දුක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපි ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා පෙන්වන තැන ඇත්ත ඕක නෙමෙයි. උතන තියෙන ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, නැසෙන ධර්ම, විනාශන ධර්ම තා ටිකක් තියෙන්නේ. ඕගොල්ලෝ ඔය පේන දේට, ඔය හම් වෙච්ච දේට බැඳුනොත්, කැමති වුනොත්, ගත්තොත් ඕගොල්ලෝ බැඳෙන්නේ මිදෙන්නේ නැත්තේ මේ ජරා මරණ ධර්මයන්ගෙන් කියලා පෙන්වුවා. ලෝකයා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා හිතන තැනක යථාර්ථයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ජරාව ස්වභාව කොට ඇති, ව්‍යාධියේ ස්වභාව කොට ඇති, මරණයේ ස්වභාව කොට ඇති, නැසීම ස්වභාව කොට ඇති, විනාශ වීම ස්වභාව කොට ඇති ධර්මතා ටික කෝයෝ තියෙන්නේ කියලා පෙන්වුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ලෙඩ වෙන, මහලු වෙන, මැරෙන, නැසෙන දේවල් ළඟට එන්න එන්න දුක එනවද යනවද? දුක එනවා නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් කියලා දකින්න තැනක තියෙන්නේ ජරාවට යන, නැසෙන, විනාශ වෙන ධර්ම. ඒව එකින් එක උරුම වෙන්න උරුම වෙන්නයි දුක එන්නේ කියලා පෙන්වුවා. ලෝකයා දකින්නේ ගෙවල් දුරවල් යාන වාහන තියෙන තරමට දුක නැතුව ඉන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඔය ගෙවල් දුරවල් යාන වාහන නෙමෙයි, උතන යථාර්ථයේ තියෙන්නේ ජරා ධර්ම, ව්‍යාධ ධර්ම, මරණ ධර්මයි. ඕගොල්ලෝ එක දෙයක් උරුම කරනවා ගන්නවා කියන්නේ ජරා එක ධර්මයක් උරුම කරගත්තා. ව්‍යාධි එක ධර්මයක් උරුම කරගත්තා. මරණ ධර්මයක් උරුම කරගත්තා. තව රූපයක් හදාගත්ත කියන්නේ කුඹරකුත් ගත්තා කියලා කියන්නේ. තව ජරා ධර්මයක් ගත්තා. තව මරණ ධර්මයක් ගත්තා. තව නැසෙන විනාශ වෙන ධර්මයක් ගත්තා. ගේකුත් හදුවා කියලා කියන්නේ තව ජරා ධර්මයක් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක ලං වෙන්න ළඟට එන්න දුක නැතු වෙනව නෙමේ දුක එනවා කියලා පෙන්වනවා. ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියන මේ දේවල් එකින් එක ටිකින් ටික අපෙන් අයින් වෙන්න මොකද වෙන්නේ? දුක එනවා නෙමේ දුක නැති වෙනවා කියලා පෙන්වනවා. අර පළඟැටියගේ උපමාවම බලන්න, පළඟැටියට හිතෙන්නේ දුක හැටියට පේන්නේ පහන් දැල් හැටියටයි පේන්නේ. පහන් දැල්ල ටික ටික ළඟට ආවොත් තමන් කැමති දේ ළඟට එනවා, තමන්ට සැප ළඟට එනවා කියලායි පේන්නේ. ළඟට පහන් දැල්ල ළඟට ආවොත් තමන්ට සැප හැටියටයි පේන්නේ. පහන් දැල්ල ටික ටික ඈතට ගියොත් තමන් කැමති දේ ඈතට යනවා, දුක හැටියටයි පේන්නේ. පහන් දැල්ලට පුළුවන් තරම් ඉක්මනට පැනගන්න එක තමයි සැප ළඟා කරගන්න තියෙන මග හැටියට එයා දකින්නේ. එයාට එහෙම පෙවුනට යථාර්ථය දිහා බලන්න පහන් දැල්ල දකින්න වෙලාවට එතන තියෙන්නේ පිච්චලා දුක එන බව තමයි ඇත්ත. යථාර්ථයෙන් වෙන්නේ එයා හිතන දේ නෙමෙයි. පහන් දැල්ල ටික ටික ළඟට එනවා කියලා කියන්නේ දුකයි ළඟට එන්නේ. දැන් පහන් දැල්ල ඇඟේ හැප්පිලා පිච්චෙන දුකයි මේ ළඟට එන්නේ. පහන් දැල්ල ඈතට ගියොත් පිච්චිලා ඇඟේ හැප්පිලා පිච්චිලා එන දුකයි අයින් වෙන්නේ ටික ටික නේද? නමුත් පළඟැටියට තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. පළඟැටියට තියෙන්නේ පහන්දල ළඟට එනවා කියන්නේ සැපයි ළඟට එන්නේ, පහන්දල අහකට ගියා කියන්නේ ඈතට යන එකයි කියලා. ඉතින් මෙතෙන්දී බුදුරජාන් වහන්සේ ලෝකෙට පහළ වුණේ ලෝකයා දුක දකින්නේ නැතුව ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලාමයි දකින්නේ. ඒ දේවල්ම ප්‍රාර්ථනා කරනවා. ආපහු ගෙවල් දුරවල් ඉඩකඩම් මිල මුදල් කියලා දකිනවා ලැබෙනවා. ඒ දේවල් වලට ආපහු ආස කරනවා. ආපහු ගෙවල් දොරල් ඉඩකඩම් මිල මුදල් කියලා ලබා ගන්නවා. ආපහු ඒ දේවල් ආස කරනවා. දුකයි තණ්හාවයි කියන දෙක, දුක නිසා තණ්හාව ඇති වෙනවා, තණ්හාව නිසා ආපහු දුක උපදිනවා, ආයෙත් දුක නිසා තණ්හාව ඇති වෙනවා. නමුත් එයාට ඒක පේන්නේ, එයාට පෙන්ලා තියෙන්නේ මම දරුවන්ට කැමතියි කියලා දරුවෝ ප්‍රාර්ථනා කරනවා, ගෙවල් දොරල් ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන හින්දා දරුවෝ ගෙවල් දොරල් ලැබෙනවා, ලැබෙන හින්දා ආයෙත් ප්‍රාර්ථනා කරනවා. මේ උඩින් එක චක්‍රයක යනවා. අන්තිමට මේ සිද්ධිය තුල අපි මිදිලා නැත්තේ ජරා ධර්මයෙන්, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, නැසන ධර්ම කියන එකෙන්. බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණේ වෙන මොකකටවත් නෙමෙයි මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතර කියලා දෙන්න. බුදුරජාන් වහන්සේට ඕන වුණා ලෝකේට මේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දූ දරුව නෙමෙයි. මෙතන තියෙන්නේ ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධි ස්වභාව කොට, මරණ ස්වභාව කොට ඇති ධර්මතා ටික. මේ දුක, ඒ දුක් වූ දේවල් එකින් එක උරුම වෙන්න ලැබෙන්න දුක නැති වෙනවා නෙමේ දුක එනවා කියලා පෙන්වන්න ඕන වුණා. ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියන තැන්වල තියෙන දුක එකින් එක අයින් වෙන්න දුක එනවා නෙමේ දුක ලිහෙනවා, දුක නිවෙනවා කියන එක පෙන්වන්න ඕන වුණා. ඒ හින්දා මේ සීල සමාධි ප්‍රඥා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා දුක කියන එකේ මිදෙන තැන දක්වා මනස ගන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ හතර ලෝකෙට පෙන්වන්නයි හේතුව පහළ වුණේ. මොකද ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා දකින තාක් තණ්හාව කියන එක නැති කරන්න බෑ. අපිට පුළුවන්ද මෙහෙම කරන්න? ගෙදරට ගිහිල්ලා දරුවන්ට කියන පුතේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා තණ්හාව දුක්ඛ සමුදය කියලා. උඹලා තමයි මගේ දුක්ඛ සමුදය හිඳ ගෙදරින් පළවෙලා කියලා කිව්ව හැකිද අපිට? බෑ. එහෙම කෙරුවත් පළකුත් නැහැ. එහෙම වෙන්න ඕනෙත් නැහැ, වෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ දහමක් පෙන්නනවා, න්‍යායක් පෙන්නනවා. ගෙවල් දොරවල් වල කටයුතු කාරණා කරද්දිම දරුවන්ටද කිසි වෙහෙසක් නැතුව අපිටද දරුවන්ගෙන් වෙන්වීමේදී කිසිම වෙහෙසක් නැතුව ඒ කෙරෙන තියෙන යුතුයකම් ටිකත් කෙරිලා, තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම් ටිකත් කෙරිලා, කිසිවෙකුට රිදුමක් වෙහෙසක් නැතුව නමුත් සංයෝජනයන්ගෙන් මේ දුකෙන් හිතත් නිදහස් වෙන උපායක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කවදාවත්ම ගහලා දනලා මරලා මේවා අයින් කරන්න ක්‍රමයක් පෙන්වලා නැහැ. එහෙම පුළුවන් කමකුත් නැහැ. එහෙම වෙන්නේත් නැහැ. ඉතින් මෙතනදී ඕනේ දේ තමයි මේ සම්මා දිට්ඨිය කියන කාරණාව. සම්මා දිට්ඨිය අපේ ජීවිතේ වෙන්න ඕනේ. යම් දවසක හොඳට මතක තියෙන්න ඕනේ මේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා මේ දකින මනස තිබුණොත් වෙනස් නොවුනොත් කවදාවත්ම තණ්හාව කියන කාරණාව නැති වෙන්නේ නැහැ. තණ්හාව කියන කාරණාව නැති කරන්න පුළුවන් කමක් නැහැ. යම් කලක අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා දකින තැන තියෙන දුක නේද කියලා දැක්කොත් එදාට තමයි දුක නේද කියලා දැක්කොත් එදාට තමයි ඉබේම කලකිරෙන්නේ. ඒ දකින්න තැන දක්වා අපේ මනස ගන්න ඕනේ. පළඟැටිය පහන් දැල්ල හැටියට දකින්න තාක් මේකට තියෙන තණ්හාව නම් නැති වෙන්නේ නැහැ. යම් දවසක ආලෝකමත් වූ දීප්තිමත් වූ ලස්සනට පෙවුණත් මෙතන හැංගිලා තියෙන්නේ දුක නේද? ওই දේ ගන්න ගිය දවසට පිච්චිලා දුක් විඳින්න වෙනවා නේද? මේ අරමුණ කියන්නේ දුක නේද කියලා පේන දෙයට ඔබෙන් ගෙනියන නුවණක් ඇති වුනොත් විතරයි පළඟැටියට ওই අරමුණේ තියෙන තණ්හාව නැති වෙන්නේ. එහෙම නොවුනොත් පහන් දැල්ල හැටියටම දකින තාක් පහන් දැල්ලම අරමුණු කරන තාක් ඒකට පානිනවා පැනලා දුකෙන් මිදෙන්නේ නැතුව දුක් විඳිනවා කියන එක වළක්වන්න ක්‍රමයක් නැහැ. ඒ වගේ පළඟැටිය පහන් දැල්ල හැටියට දකින දුක නුවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් හැටියටම දකිනවා නම් මේ පේන අපි දකින දේ තුල තියෙන දුක නේද කියලා නොදකින තාක් අපි මේ දේවල් වලට තියෙන තණ්හාව නැති වෙන්නේ නැහැ. මේ ලෝකෙට පයින් පැනිල්ල නතර වෙන්නේ නැහැ. පයින්වමයි. ඒ පැනීමේ කෙරවල තමයි අපි දුකෙන් මිදිලා නැහැ. පළඟැටියට පහන් දැල්ල දකිද්දීද නුවණක් ගෙනිච්චොත් මෙහෙම පෙවුනට තියෙන්නේ දුක නේද? ගන්න ගිය දවසට පිච්චිලා දුක් විඳින වෙනව නේද කියලා නුවණක් ආවොත් විතරයි මේ තණ්හාව හික්මෙන්නේ. ඒ වගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා ලෝකය දකින තැනද දකිද්දීද මේවා පරිහරණය කරද්දීම මේ දේවල් ගන්න ගියොත් මේ දේවල් වල ඇලිලා හිටියොත් ජරාවෙන් ලෙඩ රෝග වලින් මරණයෙන් අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම හිතෙන් දෙන නොලැබීම කියන මේ දුක් වලින් මිදෙන්නේ නෑ නේද? මේ දුකේ නේද මම ඇරිලා තින්නේ? මේ දුක නේද මේ විදිහට පෙනී හිටින්නේ කියන නුවණ යම් දවසක ආවොත් මේව පරිහරණය කරද්දීම නුවණ ගැන කියන්නේ මේ අතහරින්න නෙමෙයි නුවණ නුවණටයි අතහැරෙන්න ඕනේ. අන්න එදාටයි හිතින් මේව ඇලෙන්නේ නැතුව තණ්හාව නැති වෙන විදිහට පරිහරණය කරන්නේ. එදාට යා නුවණින් දකිනවා දරුවා නෙමෙයි දුක හැටියට. දුක්ඛේ ඥානං තියෙනවා යාට. මේ දේවල් රැස්කරන දුක එනවා කියන නුවණක් එනවා. දුක්ඛ සමුදය ඥානය එනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් එකින් එක අතහැරුණොත් මිදුනොත් මේ තමයි ජරා මරණයන්ගේ මිදීම. ජරා මරණයගේ නිරෝධය මේ තමයි නිදහස් වීම කියලා දකිනවා. එහෙම දැක්කහම ඒ තමයි එයාගේ දුක්ඛ නිරෝධේ ඥානය. එයා හැම වෙලාවෙම සීලයක පිහිටලා සමත කමාඨහනකින් හිත සමාධි කර කර නුවණින් ලෝකේ බලනවා. ඒ කියන්නේ වැරදි හරි දැන් මෙයා ටිකක් හිතනවා. වෙනද වගේම ගෙදර දොරේ කටයුතු කරනවා දුවා දරුවෝ ගෙවල් දොරවල් කියලා. හිතලා උවමනාවේ මතක් කරලම් බලනවා අනේ මේ දරුවා හැටියට පෙනෙන තැනද යථාර්ථයේ මේ රූපෙද දිරනව නේද ලෙඩ වෙනව නේද මහලු වෙනව මැරෙනව නේද අපි මේ බොහොම ආදරෙන් වැළඳගන්නේ අල්ලගන්නේ ජරා මරණ ධර්ම නේද ඈ ගෙවල් දොරවල් දිහාද එයා වෙනද යන මිම්මට වඩා යටින් නුවණින් ටිකක් හිතනවා මෙන්න මේ වගේ ටික ජීවිතයේ ඉන්ද්‍රිය හසුරවද්දීම වෙනද තිබුණු මනසකාරයට වඩා මෙයා දුක පිරසින්ද දකින්න උත්සාහවත් වෙනවා ලෝකයේ තුල ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා සාමාන්‍ය ලෝකයා දකින දේ තුල ඊට වඩා වෙනසක් මෙයා දකිනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ලෝකයා දකින දෙයට ඔබෙන් පවතින වටිනා දර්ශනයක් තියෙනවා. මෙන්න මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන කාරණා හතර ලෝකයට පේන්නේ නැතුව දේපොළ වස්තුව හරක බාන හැටියට පෙනෙන පෙනිලා ඒ තුල බැඳිලා දුකෙන් නොමිදෙන ලෝකයේ කිරි අනුකම්පාවෙන් බුදුහාමුදුර පහළ වුණේ. පහළ වෙලා මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතර අපේ ජීවිතෙන් අපිට පෙන්නවා. ওই ටික පෙන්නඳ ওই ටික දැකපු කෙනෙක් වෙන්න ඕනේනේ. ගෙවල් දුර්වල් පරිහරණය කරද්දීම ඒකෙන් ඔබට ගිහිල්ලා දුක හැටියට අවබෝධ කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ හැමෝටම. බුදුරජාණන් වහන්සේ ලෝකෙ වෙන්නේ ලෝකයා වගේම ගෙවල් දුරවල් යාන වාහන කියන තැනින් අපි එක්කම ඉපදිලා අපි එක්කම හැදිලා වැඩිලා තනියම හොයාගත්ත ගෙවල් දුරවල් යාන වාහන නෙවෙයි මේ දුක නේද කියලා අපි ඉන්න මේ අවිද්‍යාව නම්ිත කෝසෙන් ඔබට ගිහිල්ලා අපිට අනුකම්පාවෙන් ධර්ම දේශනා කළා. දේශනා කළා මේ දුක්සහගත ලෝකෙ මිදෙන්න මඟ පෙන්නවා. ඉබඳු නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියනවා. ඉබඳු මහෝත්තමයන් වහන්සේ නමකගේ ඒ ඉපදීමත් ඒබඳු දහමක් අවබෝධ කර ගැනීමත් ඒ දහමින් ජීවිතයේ සැනසුණු අවස්ථාවත් අද ඒකටයි තෙමගුල කියන්නේ. ඒ උතුම් තෙමගුල සමරන මේ දවසේදී අද මේ තථාගතයන් වහන්සේ දේශනා කළ මේ දහම් පරයය සියලුම ආකාරයෙන් පෙන්වන්න නොහැකුණත් යම් පමණකෝ මේ චතුරාර්ය සත්‍ය ජීවිතයෙන් දැනලා දැනගෙන දැකගෙන මේ ජීවිතයේදීම අපේද නිවීම අපේද මිදීම හදාගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සඳහා මේ පින්වත් සීළු දෙනාට මේ ධර්ම දේශනාව ශක්තියක් ධෛර්යයක් වේවා කියලා සාධුනාදයක් පවත්වන්න.